ගරු නිමල් ලාංස මැතිතුමා, ඔබතුමාට විනාඩි 8යි. ඊට අමතරව ලක්ෂ්මන් ന്യാපයි බෙවදන මන්තුමයි කාර්යත බුදුම ගන්නවා කියලා කියනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් අද විවාදයට ගන්නා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ විශේෂයෙන් ගරු මලික් සමරවිරක්කම ඇමතුමා, එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේදී එතුමා කිව්වා මේ රටේ ආයෝජන වැඩි වෙලාලු, අපනයනේ වැඩි වෙලාලු, අලුතෙන් අපනයනේ සඳහා 2000කට වඩා වැඩි පිරිසකට මුදල් දෙන්න විවිධ වැඩසටහන් කරන්න එතුමා ලෑස්ති වෙලා තියනවලු. ආයෝජනය බිලියන 4.5ක් මේ රටට ඇවිල්ලා තියෙනවා කියලා මහා පම්පෝරියක් ගැව්වා. මං ආනාගරු මලික් සමරවිරක්කමතුමාගෙන් ආයෝජන තමුන්නාංශර සංඛ්‍යාලේඛන එක්ක මා එක්ක විවාදයකට එන්න පුළුවන් නම් මං ඉතාමත් පෑදිලිව පෙන්නනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ 2005 ඉඳලා පටන් ගත්තම 2014 දක්වා කාලය තුළ ආයෝජන වැඩි වෙලා තියෙන්නේ ක්‍රමිකව 100, 200, 300, 400කින්. හැබැයි 2015 ඉඳලා මේ දක්වා ගත්තම ආයෝජන වැඩි වෙලා නැහැ. වැඩි වෙලා තියෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ අදපය විකුණලාගත්තු මුදල්. ඒ පෙන්වන්නේ. එහෙම නැතුව කිසිම ආයෝජනයක් මේ රටට ඇවිල්ලා නැහැ. ආයෝජන ආව නම් මේම කොහොමද රැකියා අඩු වෙන්නේ? දැන් ගරු මලික් සමරවිරක්කම ඇමතුමා කියනවා ආයෝජන ආවලු, අපනයනේ වැඩි වෙලාලු. එවනම් මේ මහ බැංකු වාර්තා අනුව රැකියා එන්නෙන් අඩු වෙලා තියෙන්නේ කොහොමද? 2018 වෙද්දී මිලියන 7.9යි රැකියා. හැබැයි 2014 තියලා තියෙනවා මිලියන 8.4ක්. ඒ කියන්නේ 184ක් තිබ්බ රැකියා ශ්‍රමදායකත්වය අඩු වෙලා තියෙනවා ලක්ෂ ගානකින්. එවනම් මේ අපනයනේ වැඩි වුණා නම්, ආයෝජන වැඩි වුණා නම් මෙහෙම වෙන්න පුළුවන්ද? මම දන්නේ මලික් සමරවික්‍රම ඇමතුමා තමයි මේ රට කෑවේ. මහා බැංකු මාදාල් මංකොල්ලෙක් කරලා මේ රට විනාශ කරලා තියෙන්නේ. මේ රටේ කිසිම නිෂ්පාදනයක් වැඩි වෙලා නැහැ. මේ රටේ කිසිම අපනයනයක් වැඩි වෙලා නැහැ. මේ රටේ කිසිම ආයෝජනයක් වැඩි වෙලා නැහැ. මේ ජනතාව මිරිකලා එකම එක දෙයක් කරලා තියෙනවා. මොකද්ද? මේ රටේ බදු ආදායම වැඩි කරලා තියෙනවා 100%කට යා. රේගු ආදායම වැඩි කළා, තීරුබද්ධ වැඩි කළා, නිෂ්පාදන වැද්ද වැඩි කළා, සෙස් එක වැඩි කළා. හැබැයි රටවල් මේම දිනු කරන්න බෑ. බදු වැඩි කළා, ජනතාව තලලා පෙළලා, ජනතාවට කණ්ඩ බොණ්ඩ බැරි තත්ත්වයකට පත් කරලා මේ ඇවිල්ලා කියනවා මේ සීත කාමරවල ඉඳලා මලික් සමරවිරක්කම ඇමතුමා රැට ඊන දකින්නද කොයිද? දවල් ඊන. මේ රටේ ආයෝජන වැඩි වෙලාලු. කොයිද දෙයියනේ ආයෝජන වැඩි වෙලා තියෙන්නේ? එහෙම නැහැ ඉතින් මිනිසුන්ට සල්ලි දෙන්න එපා. අද යන යන දෙන මිනිසුන්ට රුපියල නැ පාන් කියා ගන්න බෑ. සතේ යතේ නැ. මම දැක්ක ජනාධිපතිතුමා කියලා තිනවා බැනුම් කර වංචාවට අර්ජුනටත් වඩා ලොක්කන් උසාවි කූඩුවට ගේනවා කියලා. ගේන්න ඕනේ තමයි, අනිවාර්යෙන් ගේන්න ඕනේ. මේ රට විනාශම කරපු ගණදෙනුව තමයි මහා බැංකු මහදවල් මංකොල්ලේ. ඒ නිසා තමයි 100%ක් ආදායම වැඩි කරලා ජනතාවගේ අද තමුන්නාන්සලට මේ ආණ්ඩුව කරගන්න බැරි වෙලා තියෙන්නේ. අද ජන තමුන්නාංශ කියලා ආන්නක මේ ජනතාව මේ සාමාන්‍ය මිනිසුන්ගෙන් ආන්න තමන් ගයක් හදා ගන්න ගත්තු ඒ ණයවාරිකේ මහින්ද රාජපක්ෂ කාලේ ඉතාමත් හොඳට ගෙවාගෙන ආවා. තමුන්නාංශල ගාණ්ඩු ඇවිල්ලා ජනතාවට ඒක ගෙවා ගන්න බැරුව ඒක සින්න වෙනවා. හැබැයි ආවේ කොහමද? ආවේ උගස් කරලා තියෙන රත්නම් බඩු ටිකත් ඔක්කොම නොමිලේ වේරලා ගෙනත් දෙනවා කියලා. අද වෙලා තියෙන්නේ තමුන්ගේ තිබුණ ටිකත් උගස් කරලා එහෙම නැත්නම් විකුණන්න වෙලා තියෙන්නේ. උගස් කළත් බේර ගන්න විදියක් නැහැ. දැන් තමුන්නාංශලා කල්පනා කරලා බලන්න, තමුන්නාංශලා පොලි අනුපාතය අඩු කළා. දැන් සාමාන්‍යයෙන් ලෝකේ අපි පිළි අරගෙන තියෙනවා පොලි අනුපාතය අඩු වෙන්නේ රටේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ, ආයෝජනය වැඩි වෙන්න ඕනේ, අපනයනය වැඩි වෙන්න ඕනේ, කෘෂිකර්මාන්තයේ සේවාංශය සංවර්ධන මේ ඔක්කොම. හැබැයි මේම වැඩි නොවි පොලි අනුපාතය අඩු කළා. දැන් මොකද උනේ? විදේශ ආයෝජකයෝ තමන්ගේ සියලු ආයෝජන අරගෙන යනවා. බිලියන 50කට අරගෙන ගියා. රුපියල එන්නෙන් දැන් 180 ගානක්. රුපියල ඉතින් රුපියල 180 ගානට යද්දී කොහොමද ආනෑනි වේදම වැඩි වෙනව? වෙළඳ සේසේ තමුන්නාංශලා කල්පනා කරලා බලන්න. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ වෙළඳ සේසේ අපනෑනේ ආනෑනේ බලපුවා වෙළඳ සේසේ අඩුයි. හැබැයි අද එන්නෙන් වැඩි වෙලා 2014 දී වෙළඳ සේසේ 8.3යි තිබ්බේ. අද 2018 දී වෙළඳ සේසේ 10.4ට වැඩි වෙලා. ආයෝජන බලන්න, ආයෝජන 2005 දී 272 බිලියන ඩොලර් බිලියන. හැබැයි 2014 අපි බාර දෙද්දී ඩොලර් බිලියන 1635යි. අද අද ආයෝජන විදියට බිලියන 4.8% 75%කට ආපහු ගිහිලා තියෙන්නේ. ඇයි මේ ආණ්ඩු එක්ක එන ආයෝජකයන්ට මොකුත් කරන්න බෑ? පගාවිල්ලනවා, කොමිසිල්ලනවා, කිසිම ආයෝජනයක් වෙන්නේ නැහැ. ආයෝජන වෙනවා නම් රැකියා අඩු වෙන්නේ නැහැ නේ. රැකියා වැඩි වෙන්න ඕනේ. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ, මේ අවස්ථාවේදී මේ රට බංකොලොත් වෙලා ඉවරයි. මේ රටේ ජනතාව බංකොලොත් වෙලා ඉවරයි. බැංකු ටිකත් බංකොලොත් කරන්න නදන්නේ. මොකද මේ මැතිවරණයේ ඉලක්ක කරගෙන මේ ආණ්ඩුව විසින් මේ මාමාර්ග බැංකු ව්‍යාප්ති 20ක් කරන්න යනවා මැතිවරණයට සල්ලි ගන්න. ගිය පාර මහ බැංකු මාදවල් මංකොල්ල කාලා තමයි මාමැතිවරණය කළේ. සිරිකොතට විදුලි බිල ගෙවා ගන්න බැරුව හිටපු සිරිකොත, ජල විදුලිය ගෙවා ගන්න බැරුව හිටපු සිරිකොත මාමැතිවරණ අවස්ථාවේදී ලක්ෂ 30 අතලේ සංවිධායකන්ට කෝටි ප්‍රකෝටි ගණන් දුන්නා. නෑයි කියන්න බෑ කිසිම සංවිධායකරෙට. ඔක්කොම සල්ලි ගත්තා මහ බැංකුවේ. එනිසා අපි පෑදිලෙම කියනවා මේ රට විනාශ වෙච්ච පළවෙනි කාරණාව තමයි පෙබ්‍රවාරි 27 වෙනිදා මහා බැංකු මහබැල් මහදවල් වෙච්ච මංකොල්ලේ. හැබැයි දැන් ඒකට එයා ගේමක් ගන්න යනවා ඡන්දෙට සල්ලි වන්න. මොකද්ද? NSB බැංකුවේ තියෙන සල්ලි ටික මහා මාර්ග ව්‍යාප්ති 20කට දෙන්න යනවා. නැහැ කියන්න පුළුවන් නම් කවුරු හරි මේ සභාවේ ඇවිල්ලා කවුරු හරි නැහැ කියන්න මහා බැංකුව ව්‍යාප්තිය කරන්න යනවාද නැද්ද මාර්ගේ? ටක් ගාලා කිසුන් ගත වෙලා 120 NSB එකෙන් දෙන්න කියලා තියෙනවා ඡන්දයට සල්ලි වේදම් කරන්න. හැබැයි අද ජනතාවට මොකුත් දෙන්න බෑ. හැබැයි ගරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සනසන්න එතනෝල් බලපත්‍ර දීලා සජිත් පිලට එනෝ නම් එතනෝල් බලපත්‍ර දෙනවා, වැලි බලපත්‍ර දෙනවා, මත්පැන් බලපත්‍ර දෙනවා. හැබැයි අත්සන් කරනවා නම් ඒක තව මුදල් දෙනවා, කාර් දෙනවා. කොහෙන්ද අප මෙච්චර සල්ලි? මේ අද පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් දෙකක් ලියුම අත්සන් කරනවා නම් ගාණක් හම්බෙනවා, සම්පූර්ණ සහයෝගය දෙනවා නම් තව ගාණක් හම්බෙනවා. නැහැ කියන්න බලන්න කවුරු හරි ඇවිල්ලා. අද කවුරු හරි ඇවිල්ලා කියන්නේ එතනෝල් බලපත්‍ර මේ අත්සන් කළා නැද්ද කියලා. මොකද එක්සත් ජාතික පක්ෂයට හිතවත් සමාජ වෙබ් අඩවිවල තමයි තියෙන්නේ. අපි නෙමෙයි කියන්නේ, එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ්සයිට් වල තියෙන්නේ පස්සෙන්ට එතනෝල් බලපත්‍ර දුන්නා කියලා. මේ ජනතාවට කන්න නැහැ. ගත්තු ණය ටික ගෙවා ගන්න බෑ. උගස් තියපු රත්තරන් ටික බේර ගන්න බෑ. හැබැයි UMP මන්ත්‍රීවරුන්ට මේ කාලේ ලොතරැයියක් ඇදිලා මැණික්කිල්ලම පාත් වෙලා. මොකද්ද? එක්සත් ජාතික පක්ෂයක තියෙන අර්බුදයත් එක්ක, ජනාධිපති අපේක්ෂකගේ අර්බුදයත් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පැත්තේ ඉන්න අයට එකවර ප්‍රසාදයක් අම්මිනවා. ඊට එයා වැඩිපුර මුදල අමාත්‍යංශයේ තියෙන මංගල සමරේ මැතිතුමාට එතුමා ඉතු විදියට බෙදෙනවා. අපි පෑදිලිව මංගල සමරේ මැතිතුමාට කියනවා, සජිත් ප්‍රේමදාසගේ කසකාරයා මංගල සමරීර නම් අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ, මංගල සමරීර තමයි මේ රටේ ආර්ථිකයේ කෑවේ. අද ජනතාවට අපිට සියලු දෙනාට එන ගාලා තියෙන ආර්ථිකයට ඒක කලේ මංගල සමරීර. මංගල සමරීර තමයි කිව්වේ මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියන එක. විශේෂයෙන් කතෝලික ජනතාවට විශාල ප්‍රහාරයක් එල්ලපු කරපු ඇමතිවරයෙක්. එයා තමයි සජිත්ට ගේන්න මාතර රැස්වීම තිබ්බේ. එනිසා අපි කියනවා සජිත්ගේ ගමනත් අවසන් ඕකෙන්ම. තව ටිකක් කල් හිටියා නම් පොඩ්ඩක් ඉස්සරහට එන්න තිබ්බා. හැබැයි ඒකත් අවසන් කළ තියෙන නිසා මම මේ අවස්ථාවේදී ආර්ථිකය ගැන මීට වඩා කතා කරන්නේ නැහැ. නමුත් නියෝජ්‍ය කතානායකතුමා මෙතන ඉන්න නිසා, මොකද මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාගෙන් හෝ නියෝජ්‍ය කතානායකතුමාගෙන් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් කියලා හරි කතෝලික ජනතාව වෙනුවෙන් කතා කරන්න අවස්ථාවක් කිලෝත් දෙන්නේ නැහැ. ඉඳ ගන්න කියනවා අපි නවත්තනවා. එනිසා මේක අවස්ථාවක් කරගන්නවා තේරින් කාරක සභාව පිළිබඳව කතා කරන්න පාස්කු. අපි දැක්කා පෞගිය සතියේ මාධ්‍ය වලින් කෑගල්ල ඉඳපු නියෝජ්‍ය පොලිස්පති ඇවිල්ලා කිව්වා. මොකද්ද කිව්වේ? දිගන සිද්ධියට සැකකාරයෝ අල්ලගන්න ගියාම පොලිස්පතිතුමා කතා කරලා කිව්වා, අසත්සාලි කිව්වා කියලා හිටපු ආණ්ඩුකාරවරයා ඒ සැකකාරයන්ව බාර දෙනවා. එනිසා ඒ ඒස්පිට කිව්වා අසත්සාලිට කතා කරන්න කියලා. අසත්සාලි ඒලා ආණ්ඩුකාරය නෙමෙයි. මොකද්ද දින බලය අසත්සාලිට? පොලිස්පති මේම ඕඩරයක් දෙන්න. හැබැයි තේරින් කාරක සභාවේ මේවා පිළිබඳ අනාවරණය උන්නේ නැහැ. අපි දැක්කා ඊයේ ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා උසාවියේදී අපි දැක්කා කරුණු එළි වෙලා තියෙනවා. පැහැදිලිවම 90ක් පාරක් මේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා කියලා ආණ්ඩුව දැනුවත් කළා කියලා. හැබැයි තේරින් කාරක සභාවේ මොකද උනේ? ඊටපු ඇමතිවරුන්ව ගෙනල්ලා ඔක්කොම සුද්ධ කරනවා. කුණු රින්සෝ දාලා සුද්ධ කරනවා වගේ. තමුන්නාන්සලා මං ආනවා කරු සභාපතිතුමාගෙන්. තමුන්නාන්සලාගෙන් සාධාරණයක් කතෝලික ජනතාවට වෙනවා කියලා අපි විශ්වාස කරනවද? මොකද අද උසාවිය එළියලා තිනවා 90ක් පාරක්. එකපාරක් දෙපාරක් තුන්පාරක් නෙමෙයි මේ අගමැතිතුමාලා තමුන්නාන්සලා කිව්වේ මොනවද? ඉන්දියාවේ ඉඳලා දැනුම් දුන්නම අපිට පණේඩ යම්මුන්නේ නැහැ කිව්වා. ඇයි දෙයියනේ බොරු කියන්නේ? ඇයි මෙහෙම බොරු කියන්නේ? මිනිස්සු 300ක් මරලා 500ක් තුවල් ලැබලා තමුන්නාන්සලා කළේ මොනවද? අගමැතිතුමාව ගෙනල්ලා සුද්ධ කළා. ඊටපෝ පොලිසිය ඇමතිවරුන් ගෙනල්ලා සුද්ධ කළා ඔක්කොම ලව. තමුන්නාන්සාරි හිතවත් අය ගෙනල්ලා සුද්ධ කළා. ඒක නිසා තමයි කාඩේල් නිම්පානෝ කියන්නේ පැහැදිලිවම. මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාර්යසභා වාර්තාව කතෝලික ජනතාව සිංහල ජනතාව පිළිගන්නේ නැහැ. ජනාධිපතිතුමා විසින් දාපු කමිටුවේ වාර්තාවත් අපි පිළිගන්නේ නැහැ. අපිට අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් දෙන්න කියලා. හැබැයි ඒක දෙන්නේ ආණ්ඩුව. ආණ්ඩුවට ඇන්නේ වගේ ඉන්නවා. ඇයි කතෝලික ජනතාව 300ක් මරපුවාම 300ක් මැරෙන්න 90ක් පාරක් දැනුවත් කරලත් ඉඩ දුන්නම ඒක පිළිබඳ පොඩි ඇඟීමක් තියෙන්න බෑ තමුන්නාන්සලාට. අපේ මිනිස්සු 300ක් මැරුණා. හරි හරි ආණ්ඩකෝ ඔබතුමායි පොයින්ට් ඔෆ් ඕඩර් එක
ඒක ඉවත් කරන්න.
හරි ඒක දැන් ඉතමත් පෑදිලි එක වචනයක් අල්ල ගත්තාම තමුන්නාන්සලාට හරියට රිදෙන අංසුමාරසිංහ මන්තුමාට. හැබැයි කතෝලික මිනිස්සු 300ක් මැරුණා ඒක ගැන කතා කරන්නේ ලැජ්ජයි තමුන්නාන්සලා ගැන. ලැජ්ජයි තමුන්නාන්සලා ගැන. කඩේ යන්න එපා ඔච්චර ත්‍රස්තවාදීන්ට. සාරාන්ලට කඩේ යන්න එපා. සාරාන්ට කඩේ යන්න එපා තමුන්නාන්සේ. සාරාන්ලට ත්‍රස්තවාදීන්ට කඩේ යනවා අංසුමාරසිංහ. ලැජ්ජයි ලැජ්ජයි අපිට. අපිට කතෝලික ජනතාව විදියට ලැජ්ජයි තමුන්නාන්සලා ගැන. තමුන්නා
නෑ මොකද කාන්නේ කියන්නේ?
මගේ නම කියලා මෙහෙම බයින් දෙන්න බෑ සභාවේ. මෙතුමා කියන සම්පූර්ණ වැරදි මේ කතාව.
ඔබට ඒකට පිළිතුරක් දෙන්න පිළිතුරක්
දෙන්න. අපි කිසිම අවස්ථාවක සහරාන්ලා ප්‍රොමෝට් කරලා නෑ. අපි හැමතිස්සෙම මේ විරුද්ධව කතා කරලා දිනවා. ඔබතුමා නිකන් මේ බොරුවට
දැන් මේමයි ගරු මන්ත්‍රීතුමා අංශු මාරසිංහ මන්ත්‍රීතුමා තමුන්නාන්සලා පෞගිය කාලය තුල ඒක ඉවත් කළානේ. ඒක මම අයින් කරගත්තා. මම පෑදිලියම කියන්නේ තමුන්නාන්සලා නීති ගේනවා කිව්වනේ ලොකුවට මහ ලොකුවට කාර්ක සභාවල ඉඳලා එක නීතියක් ගෙනාවද? ඔය ත්‍රස්තවාදීන් දෙවරුද එක නීතියක් ගෙනාවද? ගෙනාවා නීති. මොකද්ද ගෙනාවේ 50? අර දයාගමකට මේ සෙවණගලයි මේකයි දෙන්න ගෙනාවා. සල්ලි UMP ඉලෙක්ෂන් එක කරන්න නැහැ කියලා තමුන්නාන්සලා. හැබැයි තමුන්නාන්සලා තාමත් බුර්කා තානම් කරන්න ගෙනාවාද? නිකාබේ තානම් කරන්න ගෙනාවාද? එහෙම නැත්නම් වෙන අනපනත් ගෙනාවාද? මාස 4ක් ඉවරයි. තමුන්නාන්සලාගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. තමුන්නාන්සලා ඡන්දේ බලාගෙන ඉන්නේ. තමුන්නාන්සලා ත්‍රස්තවාදීන්ගෙන් සාරාල්ලාගෙන් ඡන්ද බලාගෙන ඉන්නේ. තමුන්නාන්සලා අපිට දුක දෙන්නේ අපේ මිනිස්සු මැරුණේ. ඊයේ දැක්කනේ එක ළමයි 3 දෙනෙක් දවස් ගානකට පස්සේ ඉස්කෝලේ ගියේ. සාන්ත තෝම සිද්ධාර්ථ දවස් ගානකට පස්සේ ළමයි 3 දෙනෙක් තමුන්නාන්සලාට හිතප්පුවක් නැහැ. ආණ්ඩුව රැකගන්න විතරයි ඕනේ. මම හිතනවා මිනිස්සු බෝම්බ එනිසා අපි කියන්නේ පෑදලියම දරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ තේරීම් කාරක සභාවෙන්
ආශු පාරසිංහ මැතිතුමා
මේ වයින් කරන්න හෑන්ඩ්සෙට් එකෙන්
අපි ඊට අමතරව ඔබතුමාට අවශ්‍ය නම් එතුමාට පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න ඕනේ.
මට අවස්ථාව දෙන්න.
හරි.
අතෝලික මිනිස්සු මැරුණ එකේ දුක තියෙන්නේ, වේදනාව තියෙන්නේ අපිට අංසුමාරසිංහට නෑ. ඒක ඩොලර් වලට නැට වෙන മന്ത്രിවරේ එන්ජියෝ කාර්යයෙන් සල්ලි අරගෙන නැට වෙන മന്ത്രിවරේ එහෙමනම් 50ක් ගේන්න බෑ තමුන්නාන්සනේ කාර්ක සභාවල හිටියේ. ඒක 50ක් ගෙනවද? අර ඒක 50ක් ගෙනවද? අර කතෝලික ජනතා ඒ කාලේ තිබ්බා විශාල විදියට විවිධ අනපන මුදල් විසුන්දිකරණය පිළිබඳව 50ක් ගේන්න ඕන. ගෙනවද? ගෙනවද? මද්රසා පාසල් ගෙනවද? නෑ ගේන්නේ නෑ. මේ ඔක්කොම සල්ලි වලට යට වෙලා ඉන්න මේ മന്ത്രിවරු කතෝලික ජනතාව 300ක් මරපුවම ඒක ගැන කතා ගන්න මටයි තියන්නේ නැද්ද? මට අයිතියක් තියෙනවා. මට മന്ത്രിකම නැතුව කියත් කමන්නේ නැහැ. මාව එළියට දැම්මත් කමන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇත්ත කියන්න ඕනේ කතෝලික ජනතාව වෙනුවෙන්.
මොකද මම තව විනාඩි දෙකක් තියෙනවා.
තමුන්නාන්සලාගේ තේරීම් කාරක සභාවෙන් කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ කියන එක ඊයේ පෙරදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔප්පු වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලිවම කිව්වා
ගරු മന്ത്രിතුමා, ගරු മന്ത്രിතුමා ඕනපීස් ඔබතුමාට මම මෙතනින් ඉඳන් තේරීම් කාරක සභාව ගැන මොනවද කියන්න යන්නේ නැහැ. ඒක වෙනම කමිටුවක්. හරි ඔබතුමා කතාව කරන්න.
ඔයි ඉතින් මම කියන්නේ මගේ කතාව. ඔබතුමාට පුළුවන්
ඔබතුමාට අවස්ථාව දෙන්න දෙන කතා කරන්න.
ඇයි මට කතා කිරීමේ අයිතියක් නැද්ද?
තියෙනවා. ඒක තමයි දීලා තියෙන අවස්ථාව.
ඔබතුමා මොකද කියන්නේ? ඔබතුමා ඔය පුටු ඇවිදි මට විනාඩියක් දෙන්න පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ගන්න.
ඔබතුමා කතා කරන්න.
මේ නිකන් ඔය කෑ ගන්නා එන්නකෝ කතා කරන්න. මම මගේ මිනිස් වෙනුවෙන් කතා කරන්නේ. මම මගේ මිනිස් වෙනුවෙන් කතා කරන්නද? මගේ මිනිස් වෙනුවෙන් මං කතා කරන්නේ. අනේ යන්න මන්ත්‍රීතුමා යන්න. ඔයාගේ පාටි ආගන්න ඔයා ගාව. ඒවා ඔය සාරල්ලට දුන්නට, ත්‍රස්තවාදීන්ට දුන්නට, මිනිස්සු මරපු එක ගානක් නැතුණට මට කරන්න දෙයක් නැහැ. මට තියෙනවා ඇඟීමක්. මට තියෙනවා කැක්කුමක්. මට තියෙනවා කතෝලික මිනිස් වෙනුවෙන් කතා කරන්න. ඔය තේරින් කාරක සභාව අපි විශ්වාස කරන්නේ නැහැ. මම නෙමේ අපේ නායකතුමා කාඩිනල් උන්වහන්සේ කියනවා. මේ තේරින් කාරක සභාව පිළිබඳව අපේ විශ්වාසයක් නැහැ. ඒ නිසා අපිට සුවාදීන මණ්ඩලයක් අපක්ෂපාති පුද්ගලයන්ගෙන් දෙන්න කියලා.
අවසන් කරා.
මේක තමයි මම කියන්නේ. ඒ නිසා අපි පෑදීලියම කියනවා. මම කතෝලික ජනතාව වෙනුවෙන් කතා කරද්දී UMP මන්ත්‍රියොන්ට රිදුනට මට කරන්න දෙයක් නැහැ. මම මේක කතා කරන්න ඕනේ.
ඒ නිසා අවසන් කරන්න. ඔබතුමා කාලය අවසන්යි.
හැබැයි එතුමල්ලා ගත්ත කාලේ මට දෙන්න.
නෑ එතුමල්ලා ගත්තේ නෑ. ඔබතුමා
කාලය අවසන්යි. මට දෙන්න නෑ කියලා මම දන්නවා. ඔබතුමා කොහොමද දෙන්නේ?
මොකද්ද පොයින්ට් මොඩ එක
කරමු මන්ද? ඔබතුමා සෙවන ගල විකුණද්දී සද්ද නොකර ගිය.
මම මේ එතුමා මරාගෙන මැරෙනවයි කියනවනේ. ඒ සම්බන්ධව ඔබතුමා ගන්න පියවර මොකක්?
ඒ කාරණා පිළිබඳව මම හැන්සාටින් ඉවත් කරනවා ඒ කාරණා. හරි.
මං කියලා තියෙන්නේ.
මම මන්දම කතා කරන්න.
පුළුවන් නම් කියලා.
කතාව අවසන් කරන්න.
අරු නියෝජ්‍ය කතානායකතුමනේ ඔබතුමා පළවත්ත සෙවන ගල විකුණද්දී ඔබතුමා කියා මේක ඉඳලා ඡන්දේවත් දුන්නේ නැහැ. ඔබතුමා හිතට එකඟව දන්නවා දයාගමගේ මේ UMP එකට සල්ලි වන්න
කුණු
කොල්ලට ගත්තා කියලා. ඒ නිසා ඔය කෑ ගන්න සද්ද වලට අපි බය වෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරන්න ඕනේ.
අවසන් කරන්න. ගරෝ ඔබතුමාට කතාව අවස්ථාව දෙන්නම් මං. එතකම් පොඩ්ඩක් ඉන්න විනිත බේරගොඩ මන්ත්‍රීතුමා. වේදබේරගොඩ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8යි. ඔව් බිමාරතේ මන්ත්‍රීතුමා.
ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපිට සාමාන්‍යයෙන් පක්ෂයේ තුන්වෙනි කතාව ලැබෙනවා. දැන් මම මෙතන
නෑ මේට කලින් ඔබතුමා මම බැලුවා එතකොට හිටියේ නෑ
ඉන්නේ මම. දැන් ඊට පස්සේ
ඔබතුමාට දෙන්න. හරි.
නෑ නෑ මෙතුමාට කලින් මට ලැබිය යුතු මම එතුමාගේ කතාවට බාධා කරන්නේ නෑ. මම ඔබතුමා මෙතුමාට දෙනකොට මම සභාව ඇතුලේ හිටියා.
සාමාන්‍යයෙන් එහෙනම් ගරු විජිත පෙරගුර මන්ත්‍රී මහත්මයා ඔබතුමා විමල් රත්නායක මන්ත්‍රීමාට පස්සේ කතා කරන්න. හරි.
ඔබතුමාට.
හරි. නෑ ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන්න. විමල් රත්නායක මන්ත්‍රීමා කතා කරන්න කරුණාකරලා.
ගරුව නියෝජ්‍ය කතානායකතුමනි අපනයන සංවර්ධනය සම්බන්ධව මලික් සමරවික්‍රමතුමා ඉදිරිපත් කරන ලද මේ යෝජනාවත් එක කරුණු කීපයක් කියන්න කැමැති. එකම දේ ඒක අහන්න ඇමතිවරයක් නැහැ. ඒ නිසා අපි පුරුදු පරිදි හැන්සාඩ් පුරවන්න තමයි දැන් කතා කරන්නලා තියෙන්නේ. කොහොම නමුත් ඇමතිවරයාගේ කතාවෙදි කිව්වා ගරු කතානායකතුමනි අවුරුදු 40ක් තිස්සේ ලංකාවට විදේශ ආයෝජන ඍජු විදේශ ආයෝජන FDI ඇවිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 17.4යි කියලා. 1978 ඉඳලා 2018 දක්වා. ඒ අනුව මම නිකම් එක 40න් බෙදලා බැලුවාම අවුරුද්දකට ඩොලර් මිලියන 435ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ඩොලර් බිලියන 17.4 නුත් මම හිතනවා ආයෝජන මණ්ඩලය මේක හරියට වාර්තා සකස් කරගෙන හොඳයි කියලා. මේ 17.4 නුත් මා දන්නා තරමින් අපේ රට තුල තිබිච්ච රාජ්‍ය සංස්ථා විකුණපුවා මිලදී ගන්න තමයි මේකනුත් සැලකියුතු කොටසක් ඇවිල්ලා තියෙන්නේ. දැන් උදාහරණ ගත්තොත් ඔබතුමාලා හම්බන්තොට වරාය විකුණ බදු දුන්නා. ඒකට ඩොලර් බිලියන එකට ආසන මුදලක් ලැබුණා. ඒවා ඒගොල්ලන් වෙලා හදපුවා නෙමෙයි. අපි හදලා පවත්කගෙන ගිහිල්ලා විකුණපුවා. එතකොට මම හිතනවා මේ ඩොලර් බිලියන 17.4 ඇති කියලා තවක් කාල එක කරපු ඉතා කුඩා ආයෝජනය පුත්තලම සිමෙන්ති සංස්ථාව විකුණන. ඒ නිසා එතන මේ 17.4 උන්ට ඇත්තටම බලන්න ඕන කම තිබෙනවා අපේ රට තුල අපේ රටේ රාජ්‍ය සංස්ථා ආයතන මගින් පවත්කගෙන ගියපු කර්මාන්ත කොපමණ ප්‍රමාණයක් මිලදී ගන්නද? වතු කොපමණ ප්‍රමාණයක් මිලදී ගන්නද මේ ආයෝජන ආවේ කියන. ඊට පරිබාහිරව ඇත්තටම ඒ නිසා ඍජු විදේශ ආයෝජන කියලා ඇත්තටම අපි නසලකන්න වෙන්නේ සැබෑ ලෙසම මුදලක් අරගෙන ආවිල්ලා සැබෑ ලෙසම මෙහි විශේෂ කර්මාන්තයක් ආරම්භ කරපු ආයතන සම්බන්ධව තමයි. නිසා මම කතා කරේ අපනයන වර්ධනය කරන්න එපා කියන පැත්තෙන් නෙමෙයි. නමුත් දැන් 78 සිට අපි අතිවිශාල වශයෙන් ණය අරගෙන තිබෙනවා. අතිවිශාල වශයෙන් මේ ආයෝජකයන් සඳහා ජයජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා වගේ let rubber barons come and invest here කියලා එතුමා කිව්වා වගේ මේ විරටවල් වලින් හොරු ජාවාරම් කාරව හරි කමන්නේ ඒගොල්ලන්ට මෙහෙට එන්න ඇවිල්ලා ආයෝජනය කරන්න අපි ඒගොල්ලන්ට රෙඩ් කාපට් දාන්නම් කියලා කිව්ව ප්‍රතිපත්තිය තමයි අපි අවුරුදු 40ක් ලංකාණ්ඩුව කළා තියෙන්නේ. හැබැයි ඔබතුමාලා ඒ මොනාද මම කියන්නේ නැහැ සෑම ආයෝජකයෙක්ම හොර ජාවාරම් කරුව කියලා. නමුත් මම කියන්නේ ජයා ජනාධිපතිවරයා කියපු දේ. එතකොට එහෙමත් කරලා ඕනම කෙනෙක්ට එන්නත් දීලා ඒ වෙනුවෙන් රටේ සියලුම නීතිත් හදලා ණය අරගෙන ඒ වෙනුවෙන් යටිතල පහසුකම්ත් හදලා ඒ වගේම අපේ රටේ ජනතාව භුක්ති විඳපු මේ කම්කරු නීති විශාල වශයෙන් මේ නිදහස් වෙළඳ කලාප තුළ නැති කරලා ඔක්කොම කරලත් ඔබතුමාලා ගෙන්නගෙන තියෙන ප්‍රමාණය ගත්තොත් ඔබතුමාලා ගෙන්නගෙන තියෙන ප්‍රමාණය ගත්තොත් ගරු සභාපතිතුනි මොනවද? ඉතාලම සොච්චමක් තමයි ගෙන්නගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි දැන් ණය සමහර දැන් ඔය ආයෝජන ආයෝජකයන් ගෙන්න ගන්නම කියලා කරන්නා වූ සමහර යටිතල පහසුකම් ගත්තා. ආයෝජකයන් ප්‍රවාදනය කියලා ඔබතුමාලා කරන්නා වූ මහ විශාල ප්‍රචාරක ව්‍යාපෘති වලට කරන වියදම් ගත්තා. මම හිතනවා ඇත්තටම ගණන් හදලා බලන්න ඕන පහුගිය අවුරුදු 40 ආයෝජන ප්‍රවාදනය සඳහා කරපු වියදම. ඒ කියන්නේ ප්‍රවාදනය කියලා කියන්නේ මේ ඒ සඳහා ප්‍රොපගන්ඩා විදිහට කරපු වියදමයි. මේ ඇවිල්ලා තියෙන ආයෝජන අතර තියෙන කොතරම් වෙනසක්ද තියෙන්නේ කියලා. මොකද මම මේක කියන්නේ මේ සංවර්ධන මේ ලෝක හැම රටක්ම අපනයනය කරනවා. ඒක මිනිස්සු අවුරුදු 10 කණක් තිස්සේ කරපු දෙයක්. ඒක මේ අලුතෙන් කවුරුත් හොයාගත්ත දෙයක් නෙමෙයි. Tamanta පුළුවන් ඒවා හදලා පිට රටට යවනවා. Tamanta බැරිව පිට රටින් ගෙන්න ගන්නවා. ඒක වෙන මැජික් එකක් නෑ. ඒක ගල් ගුහාගත්ත මිනිස්සුත් කරා. නමුත් ඒක විද්‍යාවක් විදිහට දැන් තමුන්නාසලා අපරාධනය කිරීම සම්බන්ධව මම හාස්‍ය කරනවා. ඒ කියන්නේ මම වාද කරන්නේ නෑ. මම මේ කියන්න හදන්නේ 2013 දී ලෝක ආර්ථික අර්බුදයත් එක්ක එක්සත් ජාතීන්ට සම්බන්ධ උන්ටක් ආයතනය කිව්වා දැන් මේ 77 80 90 දශකයේ මේ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමික් පොලිසි කියන එක 2013 දී මම මේ ඔන හැන්සාඩ් ගත කරන්නම් උන්ටක් එක කිව්වා ගරු සභාපතිතුමනි ප්‍රෙස් රිලීස් එකක්ම දාලා ඒ සංවර්ධන උපාය මාර්ගය ඒක ප්‍රමුඛ සංවර්ධන උපාය මාර්ගය බවට පත් කර ගැනීම සාර්ථක වෙන්නේ නැහැ කිය. ඉතින් ඒක නිසා මම මේක කියන්න මේ කෝට් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අහන්න කවුරුත් නැති නිසා. තීස දැන් අපි කරමින් ඉන්නේ අසාර්ථක වෙච්ච අද ඇමතුමා පිළිගත්තු බැරි වෙච්ච ඔබතුමාලා කොච්චර විරුද්ධ කරා. කොච්චර නීති නැතුව ඇවිල්ලා මෙහේ ආයෝජනය කරන්න කිව්වත් එන්නේ නැහැ. මොකද එකක් තමයි අද ලෝකේ පුරාම ආයෝජකයෝ ඉන්නේ දිගු කාලීන ආයෝජන වල නෙමෙයි. වැඩිපුර ලෝකේ පුරාම කළු සල්ලිකාරයෝ ඉන්නේ. කළු සල්ලිකාරයෝ තමයි ලෝක පුරාම ඉන්වෙස්ට් කරන්නේ ඒක අපි දන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඕනේ කෙටි කාලීන ලාභ. දිගු කාලයක් තිස්සේ ආයෝජනය කරලා මෙහෙ වතු වවාගෙන ඒවයි දේපල ගන්න නෙමෙයි. දැන් වතු සමාගම් වලට අපි දන්නවා පුද්ගලික ආයතන ආයෝජනය කළා. දැන් ගොඩක් වතු කරේ മന്ത്രിතුමාලා කියන දේ තමයි මොකද පොර ටිකක්වත් දාන්නේ නැහැ. ඒකේ ගස් ටික කපලා විකුණ ගන්නවා. ඒක ඒකෝ ටුවරිසම් කියලා මොන හරි තියෙන බවක් හදලා පෙන්නලා විකුණ ගන්නවා. ඒක තේ නිෂ්පාදනය වැඩි කරන්න මහන්සි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මේ ආයෝජක එපා ගෙන්න ගන්න එපා කියලා නෙමෙයි ආයෝජක ගෙන්න ගන්න. හැබැයි ඔබතුමාලා කොච්චර මහන්සි වුණත් එන්නේ නැහැ කියලා අපි මේ කියන්නේ. ඒ නිසා තමයි උන්ටැක්ට් එකම අපි නෙමෙයි යුනයිටඩ් නේෂන්ස් කියන්නේ දැන් අර ආයෝජකයෝ මැත්තේම නැහැ නැතුව අපේ රටවල් ඇතුලේ කරන්න පුළුවන් නිෂ්පාදනයන් වලට විශේෂයෙන්ම අපි ආනයන මත ගොඩක් දුවනවා. ඒ ආනයන වලට වෙනුවට ඒක ඇත්තටම අර එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් කියන වෙනුවට ඩොමෙස්ටික් ඔරියන්ටඩ් ඒ පැත්ත ගැන හිතන්න කියලා. ඒක සහ මුලින්ම ඩොමෙස්ටික් කරන්න කියලා නෙමෙයි. ඉතින් මම මේක කිව්වේ මේ අද මලික් සමරවික්‍රමතුමා මේක කිව්වගම මම මේ ගැන සහ මුලින්ම සම්පූර්ණ කතාවක් අයවැයට කළා. සමහර එකට කාලය නාස්ති කරන්නේ නැහැ මීට වඩා. ඒසම මේ පාරේ දැන් ඔබතුමාලා ඔය ගැසට් ගගා මොනවා කිව්වත් ඇත්තටම මහ විශේෂ දෙයක් එන්නේ. ඊට වඩා හොඳයි මෙහි ඉන්න දේශීය නිෂ්පාදකයන්ට උදව් කරන පැත්තක් ගැන හිතන එක. ඒ වගේම ගරු සභාපතිතුමනි මම කියන්න දැන ඇමතුමාගේ පිළිතුරු කතාවෙන් මම දැනගන්න කැමතියි. දැන් ඔබතුමාලා මේ ඉන්වෙස්ට්මන්ට් යටතේම තමයි ලංකාවට අපද්‍රව්‍ය ලංකාවට ගෙනල්ලා ඒවා ප්‍රොසස් කරලා යවන ඉන්ඩස්ට්‍රි එකට ඉඩ දුන්නේ. ඒ කියන්නේ විවාදෙකුත් තිබුණා. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ ඒ ආයෝජන ප්‍රතිපත්තිය ඇතුලේ තමයි ලංකාවට කුණු කන්ටේනර් 241ක් මේ පාර්ලිමේන්තුව දුන්න උත්තරය ආණ්ඩුව කුණු කන්ටේනර් 241ක් ආවේ. ඒතර ඒවා හරියාකාරව යවුණොත් ලංකාවට පරිසර ප්‍රශ්නයක් ඇති වුණා. ඒ කියන්නේ විශාල මතවාදයක් ඇති වුණා. සාකච්ඡාවක් ඇති වුණා. නමුත් දැන් අපි දන්නේ නැහැ දැන් තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඒ නිසා පැහැදිලිව අපි දැනගන්න කැමති මේ මෙන්න මේ කුණු ප්‍රශ්නය පිළිබඳ වර්තමානයේ තියෙන තත්ත්වය ගැන ඇමතිවරයා පැහැදිලි කරන්න කියලා. මොකද එතුමාටත් සම්බන්ධ ගැසට් වලින් අරවා මේවායින් තමයි මේවා ආණ්ඩුවට දාලව සිද්ධ වෙන්නේ. ඒකම කරු සභාපතිතුමනි අපේ රටේ විශේෂයෙන්ම දැන් පහුගිය දවස්වල මෙතන පාර්ලිමේන්තුවේ විශාල විවාදයක් කළා පෝට් සිටි එක කියන කෘතිම දූපත කොළඹ දිස්ත්‍රික්කයට සම්බන්ධ කරලා ලංකාවේ භූමි ප්‍රමාණය වැඩි වුණා කියලා මහා විශාල ආන්දෝලනයක් ඇති කරා. නමුත් ගරු සභාපතිතුමනි ඔබතුමා දකින්න මම ඊට වක්කීමෙන් කියනවා අද මේ වෙනකොට කොළඹ උතුරේ කොළඹ උතුරේ මීගමුව ඒ වගේම වෙන්නප්පුව ප්‍රදේශයේ මෝදු කාදනය අපේ රටේ ඉතිහාසයේ වැඩිම මෝදු කාදනය බවට පත් වෙලා තිබෙනවා. මා දැක්කා මේ සරත්ීද්ද මලකොඩ පියතුමා එතුමා උන්වහන්සේ විශාල කාලයක් මේ ප්‍රශ්න සම්බන්ධ කටයුතු කරන පියතුමෙක් එතුමා උන්වහන්සේ කියලා තිබුණා මොකද්ද ස්පෝර්ට් සිටි එක හදලා ලංකාවට එකතු කරපු භූමි ප්‍රමාණයට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ලංකාවේ සිටීමෙන් අයින් කළා තියෙනවා පෝට් සිටි නිසා ඇති වෙලා තියෙන මහා විශාල සමුද්‍ර කාදනය නිසා කියලා. දැන් මෙතන හේල් කරේ මෙතන අප්පුඩි ගැහුවේ මෙතන දෙගොල්ලොම රාජපක්ෂ කල්ලිය කිව්වා රාජපක්ෂ කල්ලිය තමයි ඒක හැදුවේ කියලා අවුජාරුවෙන් ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම කිව්වා ඒගොල්ලෝ තමයි මේක ගැසට් කරලා දිස්ත්‍රික්කයට එකතු කරේ කියලා. දැන් අපි දෙගොල්ලන්ගෙන්ම කියන්න කැමති ඒතකොට දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ උඩින් පුත්තලම දිස්ත්‍රික්කෙන් අයින් වෙච්ච භූමි ප්‍රමාණයට මූදට හොදලා යවපු ටිකට දැන් කවුද උජාරුවට අයිතිය ගන්න. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නවාද ඒක. දැන් මේක ගැසට් එක ගහලා කොළඹ දිස්ත්‍රික්කයට එකතු කරපු රයින් වික්‍රමසිංහ මහත්තයලා වජිර අබේවර්ධන ඇමතිවරයලා ගන්නවද ඒ ප්‍රශ්නේ අයිතියක්. ඒව ගන්න නැහැ කරු කතා නැහැ. ඒ නිසා දැන් මොකද ඕකේ ඩොලර් බිලියන 1.4ක් චීන ආණ්ඩුවෙන් ආයෝජනය කරා කියලා බොහොම උදම් මැනුවා. දැන් ඒ පෝට් සිටියටම අපි වෙනම හයිවේ එකක් හදනවා. දැන් අපි දන්නවා මොනවාද කැලණි පාලම උඩින් එන හයිවේ එක ඒක ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ පෝට් සිටිය දක්වා යන්න. ඒ කියන්නේ අපි දැන් ණය අරගෙන ඒ පෝට් සිටියට හයිවේ සදනවා. දැන් හයිවේ එක අඩු ගානේ බොරල්ලහරා රාජිරේ දික්කුණා නම් මේ සාමාන්‍ය ජනතාවට වැඩි ප්‍රයෝජනයක් හම්බෙයි. පෝට් සිටිය තාම හදලා ඉවරත් නැහැ. හැබැයි ඒකට තමුන්නාසලා වෙනම හයිවේ හදනවා උඩින්. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ තමුන්නාසලා ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවාද දැන් මේ ඩොලර් බිලියන 1.4ක් කෘතිම ආටිෆිෂල් අයිලන්ඩ් එකක් හදන්න තමුන්නාසලා වියදම් කරලා ඒකලා ආයෝජනය කරලා හැබැයි ඒ වෙනුවෙන් අපි දැන් අපේ රටේ ධීවර ජනතාවගේ අපේ රටේ පරිසරය අතිවිශාල වශයෙන් විනාශයක ලක් කළා. ඒ වගේම තමයි කරු සභාපති ඒ නිසා මම දැනගන්න කැමති ඇමතිවරයාගේ හිටියොත් පිළිතුරක් මේ සම්බන්ධ. තුන්වෙනි කරුණ. මොකද මේ ආයෝජකව දිගටම ඉල්ලන දෙයක් තමයි කරු සභාපති. ඒකට දේශීය විදේශීය ප්‍රශ්නයක් නැහැ. පරිසර වාර්තා එපා කිසිම දෙයක් ගැන පරීක්ෂා කරන්න නැතුව සල්ලි වලට ඕන දෙයක් කරන්න දෙන්න කියන එක තමයි ගොඩක් ආයෝජකයන්ගේ පැත්තෙන් තියෙන ඉල්ලීම. කම්කරු නීති එපා පරිසර නීති එපා. දැන් වැඩගත් ආයෝජකව ඉන්න ඒගොල්ලෝ පරිසර නීති කම්කරු නීති බලනවා. නමුත් සමහර ආයෝජකයන් එන්නෙම යටින් ගාන දීගෙන පරිසර සහ කම්කරු නීති නැතුව යන්නේ. දැන් පෝට් සිටියත් එහෙම එකක්. ඒවට පරිසර අධ්‍යන වාතා නැතුව කළේ. ඊළඟ කරු සභාපතිතුමනි මම දැනගන්න කැමති ඇමතුමාගෙන් දැන් අතිවිශාල ගැටලුවක් වෙලා තියෙනවා මේ ගම්මිරිස් සහ කුරුඳු අපනයන. ඒවා මිල අතිවිශාල වශයෙන් මිද වැටලා තිබෙනවා. ඒ නිසා අද ගොවි ජනතාව උද්ඝෝෂණය කරන්න පමණක් නෙමෙයි ගොවි ජනතාවගේ කාලාන්තරත් ඉස්සේ දැන් ওই දකුණු පළාතේ ඉතා ස්ථාවර ආදායමක් ලැබිච්ච යම්කිසි මධ්‍යම පන්තියක් නිර්මාණය කරපු ව්‍යාපාරයක් තමයි ගම්මිරිස්සා කුරුඳු. අපි දෙනියා වගේ දුෂ්කර ප්‍රදේශවලට ගියාම ඒවයි ආර්ථිකයේ සකස් වුණේ ගරු සභාපතිතුමනි ගොඩක්ම මේ ගම්මිරිස් ඒ වගේ දේවල්. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කේ ඒ වගේ මාතර දිස්ත්‍රික්කෙත් මේ කුරුඳු වගා වගේ දේවල් වලට විශාල මේකක් තිබුණා. තවත් මාතලේ ඒවටත් මේකේ වටිනාකමක් තිබුණා. නමුත් දැන් අද විවිධ හේතු නිසා ඒක ප්‍රතිආපනයන කරන මේ දූෂිත ක්‍රමමගින් ඒ වගේම ඇමතිවරුන්ගේ සමහර රටේ ඊටාම ඉහළම නායකයන්ගේ දරුවන්ගේ මැදිහත් වීම මත කෙරෙන්නා වූ ඊටාම වංචනික ව්‍යාපාර හරහා අද විශාල වශයෙන් මේ ගම්මිරිස්සා කුරුඳු මිල කඩා වැටීමකට ලක් වෙලා තිබෙනවා.
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා තව.
හොඳයි. ඒ නිසා ඇමතුමන් අපි ඉල්ලන්න කැමති මේ පිට රටින් එන ආයෝජකයන්ට ගෙන ගන්නෙත් ඔබතුමා ඩොලර් ගෙන්න ගන්න. නමුත් අපේ රටේ කණ්ඩායමක් ඉන්නවා රටේ දේවල් වවලා ඒවා පිට රටට යවලා ඩොලර් ගෙනලා දෙන. ඒගොල්ල තමයි මේ ගම්මිරිස් නිෂ්පාදකයෝ කුරුඳු නිෂ්පාදකයෝ. අනික දැන් අතන පොහොසත් වෙන්නේ කළු සභාපතිතුමනි එක කම්පැනිය. එක කම්පැනි එකක් තමයි ආයෝජකයෙක් කියන්නේ ලොකු ව්‍යාපාරිකයෙක් නැත්තම් දෙතුන් දෙනෙක්. ඒක ධනවත් පවුල් පහක් තමයි පහක් හයක් තමයි ඒවයින් දිනු වෙන්නේ. නමුත් මේ කුරුඳු ගම්මිරිස් අපනයනය කියලා කියන්නේ පවුල් දහස් දහස් ගණනක් ජීවත් වෙන ක්‍රමයක්. දැන් ඒක කඩන් වැටලා තියෙනවා. ඒ නිසා අපි අමතුමාගේ ඉල්ලන්න කැමති මෙන්න මේ ප්‍රශ්නේ ගැන ඔබතුමා වහා මැදිහත් වෙන්න. මොකද මම දන්නා ඔකට වෙන අමතුරු මැදිහත්ලා ඉන්නවා. ඒ වටේ උත්තරයක් හම්බෙලා නැහැ. සමහර අමතුරු මේකෙන් අතිවිශාල හොරකම් කරලා තියෙනවා. ඒක රට දන්න දෙයක්. අවසාන වශයෙන් මම කියන්න කැමති ගරු සභාපතිතුමනි දැන් මේ ආර්ථික ගිවිසුම් ගැන. මොකද මමත් සම්බන්ධ වුණා ඉකොනොමික් අෆෙයර්ස් ඕවර්සයිට් කමිටියට දවසක්. මොකද ගරු දැන් ලංකාව අස්සම් කරන්න යනවා චීනය සමග ආර්ථික ගිවිසුම. තායිලන්තය සමග ආර්ථික ගිවිසුම. සිංගප්පූරුව සමග හොරෙන් අස්සම් කරලා තියෙනවා. ඉන්දියාව සමගක් අස්සම් කරන්න යනවා. මම ඉතාවක් කියමින් යන පාර්ලිමේන්තුව ඒවා රෙකෝඩ් වෙලා තියෙනවා ගරු සභාපති කතානායකතුමනි ඒ කමිටු වාතාවල. අපි ඒ හිර නිලධාරීන්ගෙන් ඇහුවා මේ ආර්ථික ගිවිසුම වල එකක් හරි ලංකා ආණ්ඩුව යෝජනා කරපු ඒවාද? ලංකාවේ ආර්ථික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වාණිජ දෙපාර්තමේන්තුව ඇනලයිස් කළා මෙන්න මේ රටත් එක්ක අපි ගිවිසුමක් ගැහුවොත් අපිට ආර්ථික වශයෙන් වාසි හම්බෙනවා මෙන්න මේ රටවල් එක්ක තමයි අපි මහන්සිලා ගිවිසුම් අස්සම් කරන්න ඕනේ කියලා එහෙම යෝජනා කළා තියෙනවා. ගරු කතානායකතුමනි එහෙම එකක් නැහැ. මේ එකක්වත් අපි අහුවම මේ නිලධාරීන්ගෙන් ඇයි අපි තායිලන්තයේත් එක්ක ගිවිසුමක් අස්සම් කරන්නේ? මොකද තියෙන ප්‍රයෝජනේ කියලා. ඒ උගත් අධ්‍යක්ෂකව තියෙන වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොකද්ද කියන්නේ? ලේකම්වරු මොනවද කියන්නේ? ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ට කිසිම ආකාරයකින් අපේ රටට විශේෂ වාසියක් එනවා කියලා පේන්නේ නැහැ කියලා. සිංගප්පූරුවත් එක්ක ගහනකෝ ගිවිසුමේ කිසිම වාසියක් අපිට අත් වෙනවා කියලා පේන්නේ නැහැ කියලා. අපි කියන්නේ නිසා ගිවිසුම අස්සම් කරන්න එපා කියලා නෙමෙයි. දැන් අපි අස්සම් කරන කරු කතානායකතුමනි අපිට ඕනේ ගිවිසුම් මේ. දැන් මේ වෙන්නේ ඇමතිවරේ කොහේ රටකරි තව කවුන්ටර් පාර්ට් හම්බ වෙනවා දෙන්න කතා කරන අපි ගිවිසුමක් අස්සම් කරමු කියලා දෙන්න අස්සම් කරනවා. ඊට පස්සේ මෙහෙ මේ නිලධාරීන් කිසිම තේරුමක් නැති වලට තමන්ගේ කාලේ නාස්ති කරනවා. එසා මලික් සමරවික්‍රම ඇමතිතුමාගේ අමාත්‍යාංශයට තියෙන මම දන්න තරමින් මම දැනගන්න කැමති ලංකා ආණ්ඩුවේ යෝජනා කළ තියෙනවාද එකම ආර්ථික ගිවිසුමක්වත්? මෙන්න මේ අහවල් රටත් එක්ක අපි අස්සම් කරොත් අපිට වාසි වෙනවා කියලා. එහෙම නෑ නියෝජ කතානායකතුමනි. මම හිතුවා මේගොල්ලෝ ගොඩක් ලෝක රටවල් එක යනවා ව්‍යාපාරික කටයුතු කරපු අය. මම හිතුවා අඩු ගානේ මේ ට්‍රේඩින් කියන එකවත් අඩු ගානේ මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් කියන එකවත් ටිකක් සයන්ටිෆික් විදිහට කරලා ඇති කියලා.
අවසන් කරන්න.
නමුත් අපි දැක්ක දේ තමයි ගරු කතානායක නියෝජ කතානායකතුමනි කිසිම දෙයක් නෑ. ඔය නිකන් අර මම මේ පුද්ගලිකව නෙමෙයි කියන්නේ මේ ආණ්ඩුවේ නැමැතිවරුන්ට මේ ගිවිසුම් එකක්වත් අධ්‍යයනය කළා කරපුවා නෙමෙයි. නිකන් ඔහේ යන්නම් වාලේ කරන දේවල්. ඒ නිසා අපි කියනවා මේ බොරු ආර්ථික ගිවිසුම් වලට යන්නේ නැතුව අපේ එක්ස්පෝර්ට් වැඩි කරන්න පුළුවන්කම තියෙන අපිට රටට ප්‍රයෝජනයක් හම්බෙන විදිහේ රටවල් හඳුනගෙන අන්න එහෙම ආර්ථික ගිවිසුම් මෙන්න මේ රටවල් එක්ක අස්සම් කරන්න කියලා මම ඉල්ලා ඉන්නවා BOI එකෙන් වාණිජ දෙපාර්තමේන්තුවේ යෝජනාවලියක් ආණ්ඩුවට දෙන්න. නැත්තම් වෙන්නේ හැම වෙලාවම වෙනත් රටවල් වලින් පටවන ලනු ඔබතුමාට කන්න වෙනවා කියන එක කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු ආශ්‍රි මාරසිංහ මහතුමා විනාඩි 10 ඔබතුමාට.
නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට වෙලාව ලබා දීම ගැන. අද සාකච්ඡාවට භාජනය වෙන සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ යටතේ කතා කරන්නත් පුංචි වෙලාවක් ගන්නවා. ඊට කලින් මීට කලින් කතා කරපු නිමල් ලංසා මන්ත්‍රීතුමා කියපු කාරණා කිහිපයකට පිළිතුරු ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද එහෙම පිළිතුරු ලබා දුන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන මන්ත්‍රීවරයෙක් හැටියට, ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන අනිත් මන්ත්‍රීවරුත් වෙනුවට අපිත් එක්ක ඉන්න සහෝදර මන්ත්‍රීවරු, මේ වෙලාවේ ඉන්න සිඩ්නි මන්ත්‍රීතුමා, සන්දිත් සමරසිංහ මන්ත්‍රීතුමා ආදී මේ අපි සියලු දෙනාගේම ගරුත්වය මේ රටේ ආරක්ෂා කළ යුතු නිසා. නියෝජ්‍ය කතානායකතුමනි, මම එතුමාගෙන් ඉල්ලුවේ එකම කාරණය, එතුමා කියපු මේ අර යකා තමුසි කියන වචන හැන්සාඩ් එකෙන් අයින් කරන්න. ඒක කියපු ගමන්ම එතුමා ප්‍රකාශය සම්පූර්ණයෙන් වෙනස් වුණා. එතුමා අවසානයේ කියනවා මාව මරාගෙන මැරෙන බෝම්බ බැඳගෙන එනවලු මංගාවට. මන් දන්නේ මෙහෙම කතා කරන්නේ ඇයි මන්ත්‍රීවරු මේ රටේ? මට හිතෙනවා නියෝජ්‍ය කතානායකතුමනි අර එළියේ කියනවානේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ටම බෝම්බ ගහන්න ඕන කියලා. එතකොට 225ටම
මොකද පොදයි පයින් පොරේ? දරු කතානායකතුමනි, අපි දිගින් දිගට පාර්ලිමේන්තුවේ රැඳිටින මන්ත්‍රීවරේ මම දැකපු දියා මන්ත්‍රීවරේ කතා කරාට පස්සේ ඉතා ඉක්මනින් උත්තර දෙන්න අදාළ ඇමතිවරයා උත්තර දෙන එක තමයි සාධාරණ. හැබැයි ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා හැටියට මෙතන වාඩි වෙලා මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය කෙලෙසෙන ආකාරයට කටයුතු කිරීම මම දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිනවා. අපිටත් මේ අවස්ථාවේ ඉදිරියේදී
පොයින්ට්
ලබා දිය යුතුව තිබෙනවා.
මොකද මට
තත්පරයක්ද පොයින්ට් ඔබට කියන්න. ගරු මන්ත්‍රීවරයෙක් කතා කරපු ගමන් ඊළඟට එකට උත්තරය දෙන්න මන්ත්‍රීවරයෙකුට ඔබතුමා ඔතන ඉඳගෙන අවස්ථාව, ඔබතුමා ඔතන වාඩි නොවි වෙන කෙනෙක් හිටියා නම් එතුමා දැන් වෙලා කතා කරන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා මේ වැරදි ආදර්ශ මේ පාර්ලිමේන්තුවට දෙන්න එපා. නියෝජ්‍ය කතානායක පුටුවේ ඉඳගෙන
ගරු මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා,
අපි මන්ත්‍රීවරු හැටියට මෙතන
නියෝජ්‍ය
කතානායකතුමනි මෙන්න මේක තමයි මේ පාර්ලිමේන්තුවේ ඇතිවිය යුතු දේ. මේක තමයි පාර්ලිමේන්තුවට අවශ්‍ය පාර්ලිමේන්තුවට ගරු කරන මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුවට සාකච්ඡා කරන මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුවේ විවාද කරන මන්ත්‍රීවරු, මෙවැනි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එව්වාම තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. මම ඇත්තටම මන් සමාව අයදිනවා අර ගැලරියේ ඉන්න අපේ කාන්තාවන්ගෙන්, ගැලරියේ ඉන්න කාන්තාවන්ගෙන් සමාව අයදිනවා. විශේෂයෙන් මේවැනි පාර්ලිමේන්තුවක් දකින්න ඔබ තමුන්නාන්සේලාට පැමිණෙන්න ලැබීම ගැන. ඒ නිසා මේ අවස්ථාවේ ඇත්තටම පැහැදිලිවම කියන්න ඕනේ මේ අවස්ථාව කරන්න ඕනේ.
මට බාධා කරන්න දෙන්නේ නැතුව මට අවස්ථාවෙන් කතා කරන්න.
මේ ඒ නිසා තමයි මේ මන්ත්‍රීතුමාට කිව්වේ මම එතුමාට උත්තර දෙනවා එන රැඳී සිටින්න කියලා. මම දැන් අවශ්‍ය තියෙන්නේ පාර්ලිමේන්තුවේ රටට විනයක් අවශ්‍යයි. ඒ විනය වෙනුවෙන්
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා තේරුම් අරගන්න ඕනෑම මන්ත්‍රීවරයෙකුට තමන් ගැන මොන හරි කියවන එක නිවැරදි කරන්න අවස්ථාව තියෙනවා.
ඒ විනය අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා හඬ යට කරන්න හදන්න එපා. ඔබතුමා බොරුළු අතර මේ වගේ කෑ ගහලා හඬ යටපත් කරන්න එපා. ඔබතුමත් වෙලාවරන් කතා කරන්න. ඒක තමයි අවශ්‍ය. ඒ නිසා මම කියන්නේ මේ විශේෂයෙන් තේරීම්කාරක සභාව ගැන කතා කරපු ප්‍රකාශයේ
ඔබතුමාට කතා කරන්න ලේඛනයේ අවස්ථාව තියෙනවා. ඒ වෙලාවට කියන්න ඔබතුමා කියන දේ.
හරිද? තේරීම්කාරක සභාව ගැන පැහැදිලිවම උත්තරයක් දිය යුතුයි. ඒ නිසා තේරීම්කාරක සභාව නියෝජ්‍ය කතානායකතුමා මේ පාලනය කරන්න බැහැ නේ, අයින් කරන්න පාර්ලිමේන්තුවේ. මෙහෙම කතා කරන්න පුළුවන්. මෙහෙම කතා කරන්න දෙන්න බෑ.
ඔබතුමා කතා කරන්න. ගරු ආශිම සිංහ මන්ත්‍රීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කතා කර කර හිටියේ මේ රටේ මන්ත්‍රීවරුන්ගේ විනය නැත්තම් මන්ත්‍රීවරු 225 ගැන රටේ ජනතාව කියන කාරණය. ඒ නිසා තමයි මම නිමල් ලංස මන්ත්‍රීතුමා කතා කරනකොට ඉල්ලා සිටියේ තමුසේ යකා වගේ වචන සමායින් මම ඒ වචන පාවිච්චි කරන එතුමා කියපු දෙය කියන්න. ඒ මගේ කතාවේ පාවිච්චි කරන්නේ නැහැ. එවැනි වචන මේ සභාවේ පාවිච්චි කරන්න එපා කියලා. ඒත් එක්ක එතුමා ප්‍රකාශ කරේ මොකද? මාවත් බංගාවටත් ඇවිල්ලා මරාගෙන මැරෙනවා. මම හිතන්නේ මේ රටේ මන්ත්‍රීවරු හැටියට කතා කළ යුතු ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි මේ සභාවේ ගරුත්වය ආරක්ෂා කිරීමට අපි මන්ත්‍රීවරු හැටියට බැඳී සිටින්නේ. ඒ වගේම එතුමා විශේෂයෙන් ප්‍රකාශ කරා තේරීම් කාරක සභාව ගැන. තේරීම් කාරක සභාව ගැන ඔබතුමා සභාපතිත්වයේ දරන නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා මුලාසන ඉන්න නිසා ඔබතුමාට කතා කරන්න බෑ. නමුත් තේරීම් කාරක සභාවේ සමාජිකයෙක් හැටියට මම තේරීම් කාරක සභාවට කරන ලද ඒ විවේචන ගැන පිළිතුරු දිය යුතු වෙනවා පැහැදිලිවම. මේ තේරීම් කාරක සභාව ඉල්ලා සිටියේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලුම දෙනා. අවසානයේදී තේරීම් කාරක සභාවට පත් කරනකොට මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අපි කිව්වා ඇවිල්ලා වාඩි වෙන්න කියලා. නමුත් ඒ ලැබුණු වරප්‍රසාදයේ ඉටු නොකර පාස්කුරිදා ප්‍රහාරයෙන් ඒ අවාසනාවන්ත විදිහට මිය ගිය සියලුම දෙනාව අපි ඒ සියලු දෙනා ශෝකජනක ඒ අවස්ථාවේදී අපි ශෝක වෙන ගමම්ම. නමුත් මේ පාස්කුරිදා ප්‍රහාරය සඳහා සිද්ධ ජාමයන් සියල්ල පරීක්ෂණය කරන්න තමයි මේ තේරීම් කාරක සභාව හරහා අපි පරීක්ෂණ කරේ. අපි අවසන් වාර්තාව සකසමින් ඉන්නේ. මා විශ්වාස කරනවා මේ රටේ අනාගත ආරක්ෂක තත්ත්වය, අනාගත දේශීය ආරක්ෂාන්ත රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ගන්න ඕන උපක්‍රම සියල්ල සඳහන් කරලා අපි ලබාගත් ඒ සාක්ෂි මත පදනම් වෙලා අපිට හැකියාවක් ලැබෙනවා රටේ අවශ්‍යතාවය අනුව තේරීම් කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරන්න. අපි ඒ සඳහා තමයි දැන් ඒ සැලසුම් සදාගෙන යන්නේ. මම නැවතෙනවා මේ ලංස මන්ත්‍රීතුමා කියන කතාව. එතුමා බරපතල චෝදනාවක් කරා මේ සහරාන්ලා වෙනුවෙන් අපි පෙනී සිටනවා. ඒ සඳහා අපි ඊට විරුද්ධව කතා කරේ නැහැ කියන එක බරපතල චෝදනාවක්. ඒ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ පාර්ලිමේන්තු ඉඳගෙන අපි මුලින්ම කිව්වේ සියලුම වර්ගයේ වර්ගවාදීන් ත්‍රස්තවාදීන් වලට අංශ වලට අපි විරුද්ධයි. අපි සියලු කිසි කෙනෙක් එක්ක අපි අත්වැල් බැඳගෙන නැහැ. ඒ නිසා තමයි අපි ඒ සඳහා අවශ්‍ය වාර්තා සකස් කරේ. මම එක උදාහරණයක් කියන්නම්. අපි මඩකලපුවේ ඉදිරි කරන ලද ඒ නීත්‍යානුකූල නොවන විශ්වවිද්‍යාලයේ සම්බන්ධයෙන් අපි පැහැදිලි වාර්තාවක් පරීක්ෂණ කරලා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. ඒ අනුව අද නීතිපතිවරයා විසින් අපේ ඒ වාර්තාව පදනම් කරගෙන පැහැදිලිවම ප්‍රකාශ කරලා තිනවා ඒ හිස්බුල්ලා මහත්මයා අස්සම් කරපු ගිවිසුම් සියල්ල නීත්‍යානුකූල නොවේ. ඒ නිසා පස්සට ගිහිල්ලා එයාගේ මන්ත්‍රී ධුරය අයින් කරන්න ඕන කියන කාරණය. මේ අපි සියලු දේවල් මේ රට වෙනුවෙන් මේ සාධාරණ ඉටු කරන්න සියලු පරීක්ෂණ කරලා කටයුතු කරගෙන යන අවස්ථාවේ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ කාරණාව අපි නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාටත් මතක් කරනවා, කතානායකතුමාටත් මතක් කරනවා. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා ගාව කතානායකතුමා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට උපදෙස් ලබා දිය යුතු වෙනවා කොහොමද ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ වගේම
විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
ඒ වගේම තමයි ලංස මන්ත්‍රීතුමාට අහන්න තියෙන්නේ එතුමා වෙලාවකට හිතෙනවා මේතන කතා කරපු විදියට මේ අපි සමාජ සාධාරණත්වය වෙනුවෙන් කතා කරනකොට ඒ වගේ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය ගැන කතා කරනකොට අපිට හිතෙන්නේ මේ කතා කරන්න කියලා. මොකද මට නෙමෙයි කිව්වේ. මට කිසිම චෝදනාවක් මේ රටේ නැහැ. එතුමා කිව්වා මම මුදල් ගත්ත කියලා මං ඉල්ලා සිටිනා එහෙම දේවල් දිනන ඔප්පු කරන්න. මම ලෑස්ති මන්ත්‍රී ධුරෙන් අයින් වෙන්න. කිසිම දණක අපිට එහෙම චෝදනාවක් නැහැ. එතුමාට කිව්වා අපිට කවුරුත් කිව්වේ නැහැ එහෙම. ඒ නිසා එතුමා දැන් මම මෙතන ඉන්න කිව්වාම හිටියෙත් නැහැ මේකට උත්තර දෙන්න. ඒ නිසා අපි ප්‍රකාශ කරන්නේ මීගමුවේ ජනතාවට කුඩු දීලා ඒ ජනතාව නැති කරලා දැන් මේ කවුරුත් නෙමෙයි එතුමාලා. එහෙම නැතුව අපිදව කරේ. අපි කවදාකවත් සහරන් ආරක්ෂා කරන්නත් ගියේ නැහැ, ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන්න ගියේ නැහැ. අපි හැමදෙස්සෙම සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඊට විරුද්ධව ත්‍රස්තවාදයට විරුද්ධව පෙනී සිටියේ. ඒ නිසා ඔය අපිට තේරෙන්නේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. මෙන්න මේ කාරණේ ගැන කතා කරන්නයි අපි ප්‍රකාශ කරේ. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනා මින් ඉදිරියට තව දෙයක් කතා කියන්න කැමතියි. මම මේ රටේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කරපු එක මන්ත්‍රීවරයෙක් හැටියට නිහතමානීව කියන්නේ
ලංසා මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටින ඒ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුව තියලා තියෙන එළියට දාලා ප්‍රසිද්ධ කරන්න. ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට ප්‍රසිද්ධ කරන්න පුළුවන්. එමුණු රටේ ජනතාව දන්නවා මොනවද තියෙන වත්කම් මොනවද තියෙන කියලා හැමෝම දැනගන්නවා. මේ රටේ සියලුම දෙනාගේ එවැනි තත්ත්වයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂයෙන් එම විය යුතුයි. අපි එවැනි සංස්කෘතියක් මේ පාර්ලිමේන්තුවේ ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නැතුව තමුසේ අකෝගෙන මේ අනවශ්‍ය වචන දාලා පාර්ලිමේන්තුව කතා කරන සංස්කෘතියක් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී මේ ඊට කලින් කතා කරපු මට කතා නොකරන් දීපු මන්ත්‍රීවරු වගේ මේ පාර්ලිමේන්තුවේ හැසිරෙන්න දන්නේ නැති මන්ත්‍රීවරුන්ව මින් පස්සේ ඊළඟ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එවන්න එපා දෙයියන්ගේ නාමයෙන් මේ රටේ දූදරුවන්ගේ නාමයෙන් මේ රටට අවශ්‍ය පාර්ලිමේන්තුවේ වාද විවාද කරන යමක් හිතන්න පුළුවන් මන්ත්‍රීවරු. ඒ නිසා තමයි ඒ අවශ්‍යතාවය දැනෙන නිසා තමයි අපි මේ නුවෙන් පෙනී සිටින්නේ. ඒ නිසා මම හිතන්නේ මේ සභාවේ ඉන්න සියලු මන්ත්‍රීවරු මාත් එක්ක එකඟ වෙනවා. මොකද මම බොහොම ගරුත්වයෙන් කියන්නේ මේ ගරුත්වය ආරක්ෂා කරන මන්ත්‍රීවරු ඉන්න අතරේ මේ කිහිප දෙනෙක් ඉඳගෙන මේ පාර්ලිමේන්තු ගරුත්වය සම්පූර්ණයෙන් කෙලසනවා. මම දන්නවා මේ විපක්ෂයේ ඉන්න මේ සියලු මන්ත්‍රීවරු සියලුම දෙනා ඒ ලංස මන්ත්‍රීතුමයි කතාවට එකඟ නැහැ. ඒක තමයි ඇත්ත කතාව.
අවසන් කරන්න ඕනේ.
මේ ඒ නිසා මෙවැනි දේවල් මේ සභාවේ නැවත සිදු නොවිය යුතුයි. මින් ඉදිරියට මේ වගේ ඉතාමත් පහත් විදිහට පාර්ලිමේන්තුවේ කතා කරන මන්ත්‍රීවරුන්ට ඡන්දෙ නම් දෙන්න එපා කියන ජනතාවගෙන් ඉල්ලමින් මම මේ කතාව අවසන් කරනවා.
Honorable Douglas Sivananda. You have 10 minutes.
නන්රි ගෞරව ප්‍රදී සභානායකවරුහලේ ඉන්ද්‍රිය තිනම් ඒතුමදී අවිරිති நிதி துறைமுகம் மற்றும் விமான நிலைய அபிவிருத்தி அறவீடு உற்பத்தி வரி போன்ற சட்டங்களின் கீழான கட்டளைகள் தொடர்பிலான விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கப்பட்டமை குறித்து முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். ஏற்றுமதி அபிவிருத்தி துறையின் முன்னேற்றம் கருதி 2017 முதல் 2020 வரையிலான காலப்பகுதிக்குள் 20,000-2,000 ஏற்றுமதியாளர்களை நிலைப்படுத்தப் போவதாகவும் அதற்கான அறிவுறுத்துகின்ற செயலமர்வுகள் மாகாண ரீதியிலாக மேற்கொள்ளப்படும் என கூறப்பட்டு கடந்த வருடம் மே மாதம் 11 ஆரம்ப செயல் அமர்வு மாத்தறை மாவட்டத்தில் நடைபெற்றிருந்ததாகவும் கூறப்பட்டது. மேற்படி நோக்கமானது முறையாக கையாளப்பட்டிருந்தால் தற்போதைக்கு 1,500 மேற்பட்ட ஏற்றுமதியாளர்கள் நிலை பெற்றிருப்பார்கள் என நம்புகின்றேன். ஆனால் சொல்வதொன்று செய்வதொன்று நடப்பதொன்று என்ற இந்த ஆட்சியாளர்களின் கோட்பாடுகளுக்கு அமைவாக இதுவரையில் எத்தனை ஏற்றுமதியாளர்கள் நிலைப்படுத்தப்பட்டிருக்கின்றார்கள் என்பது தெரியவில்லை. என்னதான் ஏற்றுமதியாளர்களை அதிகரிப்பது நிலைப்படுத்துவது என கூறிக்கொண்டாலும் எமது ஏற்றுமதி அபிவிருத்தி துறையானது பல்வித தன்மைகளை கொண்டிருத்தல் அவசியமானது. குறிப்பாக ஆரம்ப காலங்களில் இந்த நாட்டு ஏற்றுமதி பொருட்கள் என்னென்றால் தேயிலை, ரப்பர், தெங்கு என்ற நிலை மாறி இப்பொழுது தேயிலை, ஆடை, உல்லாச பிரயாண துறை என ஆகிவிட்டுள்ளது. இவ்வாறான மாறுதல் இடம்பெற்றிருந்தாலும் கூட இவற்றிற்கு பதிலாக ஏனைய நாடுகளைப் போல் பரந்தளவிற்கு வேறு என்ன முயற்சிகள் மேற்கொள்ளப்பட்டுள்ளன என்பதற்கு பதிலில்லை. தொழில்நுட்ப கருவியல் உபகரணங்கள் என்ற வகையில் எதுவும் இல்லை. அதிக அளவு மண் இந்த நாட்டிலிருந்தும் கூட மட்பாண்டங்கள் போன்றவற்றை உற்பத்தி செய்து ஏற்றுமதி செய்கிறோமா? அதுவும் இல்லை. இவையெல்லாம் சிறு கைத்தொழில்களுக்குள் அடக்கப்பட்டு விட்டுள்ளன. ஏற்றுமதி குறைவடைதல், நேரடி வெளிநாட்டு முதலீடுகளில் மலட்டுத்தன்மை, நவீனத்துவம் வரையறுத்தல் போன்ற காலங்காலமாக நிலவி வருகின்ற பொருளாதார சவால்களுக்கு தீர்வுகளை தேடிக்கொள்ள வேண்டுமாயின் முதலில் குடிவரவு தொடர்பிலான சட்டத்தை திருத்தங்களுக்கு உட்படுத்தி மிகவும் முற்போக்கான சட்டத்தின் ஊடாக சுதந்திரமான நடமாட்டத்திற்கு வழி ஏற்படுத்தப்படல் வேண்டும் என அண்மையில் இலங்கையின் பொருளாதாரத்துறை சார்ந்த முன்னேற்றம் தொடர்பிலான கருத்துக்கள் முன்வைக்கப்பட்டிருந்தன. தொழில்நுட்ப அறிவு தொடர்பிலான தொடர்புகள் அதிக அளவில் இருத்தலும் இல்லாததும் என்ற காரணத்தை கொண்டு உலகில் பல்வேறு நாடுகளில் ஒரே நேரத்தில் மாறுதல்கள் நிலவுகின்றன. கைத்தொழில் நாடுகளின் விவசாயிகளை விட அபிவிருத்தி அடைந்து வருகின்ற நாடுகளின் சம்பிரதாய விவசாயிகள் அறிவில் மிகைத்தக்கவர்கள் என்றாலும் அபிவிருத்தி அடைந்துள்ள நாடுகளின் விவசாயிகள் நவீன கருவிகள் அதிக விளைச்சலை தருகின்ற விதைகள் மிகுந்த உயர்தர உரம் மற்றும் சந்தை வாய்ப்புகளின் தொடர்புகள் போன்ற காரணங்களால் உயர் வருமானத்தை பெறுவதாகவும் அந்த கருத்தரங்கிலேயே கருத்துக்கள் முன்வைக்கப்பட்டிருந்ததையும் குறிப்பிடத்தக்கது. இத்தகைய கருத்தரங்களை நடத்தி வெளிநாட்டு நிபுணர்களை கொண்டு கருத்துக்களை பெறுகின்ற இந்த நாட்டில் அந்த கருத்துக்களை நடைமுறை சாத்தியமாக்குவதற்கும் இயலாத ஒரு தன்மையையும் காணக்கூடியதாக இருக்கின்றது. உற்பத்தியாளர்களின் பல்வித தன்மை தொடர்பிலும் இதே கருத்தமர்வில் பிரஸ்தாபிக்கப்பட்டும் இருந்தது. அதாவது பொருளாதார விருத்தி என்பது அதன் உற்பத்தி தொகுதிக்குள் புதிய பொருட்களும் சேவைகளும் உட்புகுதலாகும் அன்றி ஒரு வர்க்க பொருட்களின் உற்பத்திகளை மேலும் மேலும் அதிகரிப்பதால் அல்ல என குறிப்பிடப்பட்டுள்ளது. இதனை இத்தகைய கருத்துக்களின் அடிப்படையில் இந்த நாட்டு ஏற்றுமதி அபிவிருத்தி குறித்து யோசிக்க வேண்டிய காலமானது மேலும் மேலும் தாமதப்படுமையானால் இறுதியில் எஞ்சப்போவது எதுவும் இருக்காது என்றே தோன்றுகின்றது. 1976 40 இலக்கமுடைய இலங்கை ஏற்றுமதி அபிவிருத்தி சட்டமானது இந்த நாட்டில் செயல்படுத்தப்பட்டு கடந்த ஆகஸ்ட் மாதம் 1 40 ஆகின்றன. ஏற்றுமதி அபிவிருத்தி சபையானது இந்த சட்டத்தின் மூலமாக உருவாக்கப்பட்டது. இன்று வரையில் இந்த சபை பல்வேறு முயற்சிகளை ஏற்றுமதி அபிவிருத்தி தொடர்பில் மேற்கொண்டு வருவதாக கூறப்படுகின்ற நிலையில் இந்த நாட்டு ஏற்றுமதி அபிவிருத்தி துறை என்பது எந்த அளவுக்கு வளர்ச்சி பெற்றிருக்கின்றது என்பது இன்னமும் கேள்விக்குறிகளை தாண்டி வெளியில் வந்ததாக இல்லை. தற்போது நாடு எதிர்நோக்கியுள்ள பொருளாதார நிலப்பாடுகளிலிருந்து எதிர்காலத்தில் எதிர்நோக்க வேண்டி பெறக்கூடிய சவால்களுக்கு அமைவாக ஏற்றுமதி அபிவிருத்தி துறையானது பரந்த அளவிலான வரையினை ஈட்ட வேண்டும் என்பதே எதிர்பார்ப்பாக இருக்க வேண்டும். அதற்கான ஆயத்தங்களை செய்வதனில் சட்டங்களில் திருத்தங்கள் மேற்கொள்ளப்பட வேண்டியது அவசியமாகும். அதற்கு ஏற்றுமதி அபிவிருத்தி சட்டத்தில் மாத்திரமன்றி குடிவரவு தொடர்பான சட்டத்திலும் திருத்தங்கள் கொண்டு வரப்பட வேண்டியது அவசியமாகும் என்பதை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதே நேரம் சட்டங்கள் மாத்திரம் திருத்தப்பட்டால் மாத்திரம் போதாது. வெளிநாட்டு முதலீடுகளுக்கு ஏற்ப உட்கட்டுமான வசதிகளையும் வசதியின்மைகளையும் இன்னும் இந்த நாட்டிலேயே காணப்படுகின்றன. அவை மேம்படுத்தப்பட வேண்டும். இவை அனைத்துக்கும் முன்பாக சமூக அபிவிருத்தி தொடர்பில் மேலும் அவதானங்களை மேற்கொள்ள வேண்டியிருக்கின்றது. இத்தகைய ஏற்பாடுகளின்றி வருமனவே எதற்கெடுத்தாலும் வரிகளை அதிகரிப்பதன் காரணமாக அது நாட்டு மக்களுக்கு ஏற்படுத்துகின்ற சுமைகளைப் போன்றே மறுபுறத்தில் பொருளாதாரத்தின் மீதான அழுத்தங்களையும் பிரயோகிக்கின்றது என்பதற்கு இங்கே கொண்டு வரப்படுகின்ற உற்பத்தி வரி விசேட சட்டத்தின் மூலம் கீழான கட்டளை எடுத்துக்காட்டுகின்றது. 2015 முதல் 2017 வரையிலான காலப்பகுதிக்குள் மோட்டார் வாகனங்கள் மீது மேற்கொள்ளப்பட்ட உற்பத்தி வரி திருத்தங்கள் காரணமாக அகற்றப்படாது அம்பாந்தோட்டை துறைமுகத்தில் தேங்கி கிடக்கின்ற வாகனங்களை அகற்றுவதற்கென விசேட தீர்வு தொடர்பில் கூறப்படுகின்றது. 2 காலமாக இறக்குமதி செய்யப்பட்டுள்ள வாகனங்கள் ஓரிடத்தில் தேங்கி கிடப்பது என்பது இந்த நாட்டு பொருளாதாரத்தில் ஏற்படுத்தத்தக்க தக்க அழுத்தங்களை குறித்து இதுவரையில் அவதானங்கள் செலுத்தப்படாத ஒரு நிலையே இருந்துள்ளது. வரி அறவீடுகள் என்பது இந்த நாட்டின் நடைமுறைக்கு எந்த வகையில் சாத்தியமாகும் என்பது குறித்து ஆராய்ந்து மேற்கொள்ள வேண்டியதாகும். பிற நாடுகள் கூறுவதற்காகவும் அல்லது பிற நாடுகளில் மேற்கொள்ளப்படுகின்ற வகையிலும் இந்த நாட்டில் வரி அறவீடுகளை மேற்கொள்ளுகின்ற போது அது எதிர்மறையான விளைவுகளையே கொண்டிருக்கும் என்பதற்கு இந்த நாட்டிலே அமுல்படுத்தப்பட்டுள்ள பல்வேறு வரி அறவீடுகள் உதாரணமாக இருக்கின்றன. குறிப்பாக புகையிலை உற்பத்தி வரியினை எடுத்துக்கொண்டால் இந்த நாட்டில் புகைத்தலை கட்டுப்படுத்துவதென்றால் சிகரெட் வகைகளின் விலைகள் அதிகரிப்பதே அதற்கான பொறிமுறை என கூறப்பட்டு அந்த பொறிமுறை மேற்கொள்ளப்பட்டது. குறிப்பாக கீழ்காணும் மத்திய வருமானம் மீட்டுகின்ற நாடுகளில் 10% அதிகரிப்பினை மேற்கொண்டால் புகைத்தலை 8% குறைக்கலாம் என உலக வங்கி உள்ளடங்கலாக சர்வதேச நிறுவனங்கள் பலவும் சுட்டிக்காட்டியிருந்தன. என்றாலும் பீடி மற்றும் சட்டவிரோத வெளிநாட்டு சிகரெட் வகைகள் என்பன குறைந்த விலையில் கிடைக்கின்ற ஒரு சூழல் உருவாகி இருப்பதன் காரணமாக வெளிநாடுகள் வெற்றி பெறுகின்ற மேற்படி பொறிமுறை இலங்கையில் அதே அளவு சாத்தியமற்றது என்பது அண்மைய ஆய்வுகளிலிருந்து தெரிய வந்துள்ளது. எனவே இந்த நாட்டின் நிலைத்தன்மைக்கேற்ப செயல்பாடுகள் முன்னெடுக்கப்பட வேண்டும். தவிர தான் தோன்றித்தனமான செயல்பாடுகளால் மேலும் மேலும் பாதிப்புகளையே அடைய வேண்டியிருக்கும் என்பதை தெரிவிக்க விரும்புகின்றேன். நாம் இங்கு ஏற்றுமதி அபிவிருத்தி குறித்து விவாதித்துக் கொண்டிருக்கின்றோம். ஆனாலும் இங்கு சிலர் இறக்குமதி அரசியல் தீர்வு குறித்து காலம் பூராகவும் சிந்தித்துக் கொண்டிருக்கின்றார்கள். நாய் கடித்தால் என்ன, பூச்சி பூரான் கொட்டினால் என்ன, அருகில் உள்ள மருத்துவமனையை நாடாமல் அதற்கு கூட சர்வதேசத்தை நோக்கி அண்ணாந்து பார்த்து தமிழ் மக்களை ஏமாற்றிக் கொண்டிருப்போரையே நான் சுட்டி காட்டுகின்றேன். தமிழர்களுக்கான அரசியல் தீர்வு என்பது சர்வதேச சமூகத்திலிருந்து இறக்குமதியாகும் வெறும் பண்டம் அல்ல. மாறாக எமது பேரம் பேசும் அரசியல் பலத்தை வைத்து எமக்குள் நாமே இதுவரை பேசி தீர்த்திருக்க வேண்டிய உள்நாட்டு விவகாரம். சர்வதேச சமூகம் தமிழ் மக்களுக்கு தீர்வு தருவது உண்மையென்றால் முள்ளிவாய்க்கால் அவலங்களின் போது ஏன் இந்த சர்வதேச சமூகம் வந்து நின்று எமது மக்களை காக்கவில்லை என்றே நான் கேட்கின்றேன். அதற்கு முந்தைய ஆட்சிகளின் போது 1958 1977 1983களில் நடந்த இன அழித்தொழிப்புகள் வன்முறை சாக்காட்டில் எமது மக்கள் அவலங்களை சந்தித்திருந்த போது கூட அந்த சர்வதேச சமூகம் வந்து நின்று எமது மக்களை காத்திருக்கவில்லை. அது ஏனென்று நான் கேட்கின்றேன். எல்லா ஆட்சி காலங்களிலும் எமது மக்கள் அழித்தொழிக்கப்பட்டார்கள். அப்போது இங்கு அபயக்கரம் நீட்டி வந்திருக்காத சர்வதேச சமூகம் தமிழர்களின் அரசியல் தீர்வை எமக்கு இறக்குமதி செய்து தருவார்கள் என்று இனியும் நாம் நம்பியிருக்க முடியுமா? அழுதும் பிள்ளையை அவளையே பெற வேண்டும். ஒரு மருத்துவச்சியின் துணையாக எந்த நாடுகளும் வந்தமக்கு அனுசரணை வழங்கட்டும். இதுவரை எமது பிரச்சனைகளுக்கு எமக்குள் நாமே பேசி தீர்க்க வேண்டும். அதற்கு எமது அரசியல் பலத்தை சரியாக பயன்படுத்தி இருக்க வேண்டும். அரசுடன் பேசுவது கூனி குறுகுதல் அல்ல, அடிமைத்தனமும் அல்ல. தத்தமது சொந்த சலுகைகளுக்காக மட்டும் திரைமறைவில் அரசுடன் கூனி குறுகி நின்று பேசும் பணப்பட்டி அரசியல்வாதிகள் தமிழர்களின் உரிமைக்காக மட்டும் தமது அரசியல் பலத்தை வைத்து அவர்கள் ஏன் பேரம் பேசவில்லை என்றே நான் கேட்கின்றேன். இனி என்ன, தேர்தல் காலம், சர்வதேச சமூகம் கூர்ந்து பார்க்கின்றது, குனிந்து பார்க்கின்றது, நிமிந்து பார்க்கின்றது என்றெல்லாம் வளமை போல் புல்லுடா விடுகின்றார்கள். தமிழ் மக்கள் இது குறித்து விழிப்புடன் இருப்பார்கள் என்றே.
You have 2 more minutes.
நன்றி. ஆன்மீக வரலாற்றில் ஒரு கதை உண்டு. உலகத்தை முதலில் சுற்றி வருபவர்கள் யாரோ அவருக்கே ஞானப்பழம். அம்மையும் அப்பனுமே உலகமென தனது தாய் தந்தையரை சுற்றி வந்த பிள்ளையார் ஞானப்பழத்தை வெற்றி கொண்டதும் உலகெல்லாம் சுற்றி வந்து ஞானப்பழம் இழந்த போட்டியில் தோற்று போன முருகப்பெருமான் போல் ஆண்டியாய் நிற்பதும் வரலாறு. இதில் பணப்பட்டி அரசியல்வாதிகள் பிள்ளையார் நிலையா அல்லது முருகப்பெருமான் நிலையா வரலாற்றை உணர மறுத்தால் ஆண்டிகள் ஆவீர்கள் என்பது உண்மை. எனவே இந்த நாட்டின் நிலைத்தன்மைக்கேற்ப செயல்பாடுகள் முன்னெடுக்கப்பட வேண்டும். தவிர தான் தொன்னித்தனமான செயல்பாடுகளால் மேலும் மேலும் பாதிப்புகளையே அடைய வேண்டியிருக்கும் என்பதை தெரிவித்து விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. சபாய வெடிக்கடுத்து பசோரிக்கு ஏற்றிய தக்கத்தாக அத்திட்டோம்.